අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දුවදරුවන් ඇතුළු සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපට නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව අපි වහගෙන ඉන්න අපේ ආදරණීය දරුව වෙනුවෙන් මම තෝරගෙන තියෙනවා 10 ශ්‍රේණියේ 6 වන පාඩම වන ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශන කියන මාතෘකාව යටතේ අපිට සාකච්ඡා කරන්නට තියෙන නීතිය සහ සම්ප්‍රදායන් කියන අනුමාතෘකාව පිළිබඳව කතා කරන්න. ඒ අනුව අපි වහගෙන ඉන්න මගේ ආදරණීය දරුවොත් එක්ක අපේ පැරණි සමාජයේ නීතිය සහ සම්ප්‍රදායන් කොහොමද ක්‍රියාත්මක වුණේ, ඒවයි දැකගන්න පුළුවන් ලක්ෂණ මොනවද, මෙන්න මේ ටික මම අද මගේ ආදරණීය දරුවොත් එක්ක සාකච්ඡා කරනවා. මගේ ආදරණීය දරුව දන්නවා සමාජයක් යහපත් ලෙස පවත්වාගෙන යාමට පොදු පිළිගැනීම් පද්ධතියක් තියෙන්නට ඕන. ඕනම සමාජයක් ක්‍රමානුකූලව යහපත් ආකාරයකට පවත්වාගෙන යන්න නම් ඒ සමාජයේ ඇතුලේ පොදු පිළිගැනීම් තියෙන්නට ඕන. පසුකාලීනව මගේ ආදරණීය දරුවනි, අන්න ඒ පොදු පිළිගැනීම් තමයි නීති රීති බවට පරිවර්තනය වෙන්නේ. සමාජයක් තුල මේ පොදු පිළිගැනීම් ගොඩනැගෙන ආකාර දෙකක්, එහෙම නැත්නම් මේ පොදු පිළිගැනීම් භාවිතාවන ආකාර දෙකක් අපිට දැක ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මගේ ආදරණීය දරුවනි, ඇතැම් පොදු පිළිගැනීම් ලිඛිත නීති විදියට පාවිච්චි වෙනවා. ඒ වගේම ඇතැම් පොදු පිළිගැනීම් සමාජයේ පවතින සම්ප්‍රදායන් විදියට භාවිතා වෙනවා. මං අර කලින් කිව්වා වගේ මගේ ආදරණීය දරුවනි, ඕනම සමාජයක් යහපත් ආකාරයකට පවත්වාගෙන යන්න නම් ඕනම සමාජයක් ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න නම් ඒ සමාජයට තියෙන්නට ඕන පොදු පිළිගැනීම්. ඒවා නීති රීති වෙන්න පුළුවන්, ඇතැම් විට ඒවා සම්ප්‍රදායන් වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ සමාජ විරෝධී ක්‍රියාවන් පාලනය කරන්නේ මගේ ආදරණීය දරුවනේ මෙන්න මේ නීති රීති ඒ වගේම සම්ප්‍රදායන් මගින්. අපි සමාජයක් ඇතුලේ ජීවත් වෙනකොට අද දවසේ නීති රීති රකින්න, සම්ප්‍රදායන් රකින්න බැඳිලා ඉන්නෝ වගේම එදා අපේ පැරණි සමාජය ඇතුලේ ජීවත් වෙච්ච මිනිස්සුත් මේ නීති රීති රකින්න, මේ සම්ප්‍රදායන් රකින්න බැඳිලා ඉඳලා තියෙනවා. අනෙක් අතට අපේ පුරාතන රජවරු මේ සම්ප්‍රදායන් ඒ වගේම නීති රීති පාලන කටයුතුවලදී යොදාගෙන තියෙනවා අපේ සමාජය පාලනය කරන්න. රජවරුන් තමයි නීති රීති පවත්වාගෙන ගියේ. ඒ නීති රීති නියමිත විදියට පවතිනවද, ඒවා කොහොමද පවතින්න ඕන, ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන? මෙන්න මේ සියල්ලම නියාමනය කළේ අපේ පුරාතන රාජ්‍ය පාලකයෝ. ඇතැම් මූලාශ්‍ර පරිශීලනය කරනකොට, ඇතැම් මූලාශ්‍ර අපි පරිශීලනය කරනකොට අපිට හම්බෙනවා අපේ අතිදක්ෂ රජවරු කොහොමද මේ නීති රීති නිවැරදිව නියාමනය කළේ. ඒ නීති රීති කොහොමද ඔවුන් ක්‍රමානුකූලව පවත්වාගෙන ගියේ. අනුරාධපුර රාජධානියේ පාලන කටයුතු කරපු ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසට පමණ අයත් මානවම්ම නම් රජ පෙළපතට අයත් කීර්තිමත් පාලකයෝ, කීර්තිමත් රජවරු සමාජයක් තුළ භාවිතාවෙච්ච නීති රීති ක්‍රමානුකූලව ගොඩනගන්නත්, ඒවා පවත්වාගෙන යන්නත්, ඒහා සම්බන්ධ කරගත්ත ආයතන තිබිච්ච බව අපිට මූලාශ්‍රගත තොරතුරු වලින් අනාවරණය වෙනවා. නිදසුනක් විදියට මගේ ආදරණීය දරුවනේ, වදාළ සහ සභාව කියලා ආයතන දෙකක් පිළිබඳව පුරාතන සෙල්ලිපිවල සඳහන් කරලා තියෙනවා. මේ වදාළ කියන වචනෙන් තේරුම් කරන ආයතනය තමයි මගේ ආදරණීය දරුවනේ විවස්ථාදායකය. මගේ ආදරණීය දරුව දන්නවා විවස්ථාදායකය තුලින් වෙන්නේ නීති සම්පාදනය කරන එක. වර්තමානයේ නම් පාර්ලිමේන්තුව විසින් සිදු කරන්නේ මෙන්න මේ කාර්යය. ඒ වගේම සභාව කියන වචනෙන් තේරුම් කරලා දීලා තියෙන්නේ පුතේ අධිකරණය කියන ආයතනය. එදා පැරණි කාලේ අපේ පැරණි සමාජය තුළ ක්‍රමවත් අධිකරණ පද්ධතියක් පැවතුණු බවට ලිඛිත මූලාශ්‍රගත තොරතුරු වලින් අපිට අනාවරණය කරගන්නට පුළුවන්කම තියෙනවා. නීති රීති නියමිත විදියට ක්‍රියාත්මක වෙනවද? ඒ සියල්ලම අධීක්ෂණය කළේ, ඒ කටයුතු පවත්වාගෙන ගියේ අධිකරණයෙන්. එදා එනම් මගේ ආදරණීය දරුවනේ, අපේ පැරණි සමාජයේ නීති රීති පවත්වාගෙන යන්න මෙන්න මේ අධිකරණයත් යම් ආකාරයකට විශාල මෙහෙයක් ඉටු කළා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, සාමාන්‍ය ජනතාව අතර නීති රීති ක්‍රියාත්මක කරන්න, අපේ සාමාන්‍ය ජනතාව අතර නීති රීති ක්‍රියාත්මක කරන්න ඒ වෙනුවෙන්ම ඉඳපු නිලධාරීන් ගැනත් මූලාශ්‍රවල තොරතුරු සඳහන් වෙලා තියෙනවා. නිදසුනක් විදියට පුතේ, ලිඛිත මූලාශ්‍රවල සඳහන් වෙනවා මේකාපර් කියලා තනතුරක්. මේකාපර් කියලා තනතුරක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ අය තමයි පුතේ සමාජයක් ඇතුලේ නීති රීති ක්‍රමානුකූලව පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඇතැම් මූලාශ්‍රවල නම් දණ්ඩනායක කියන වචනයත් මේ සඳහා පාවිච්චි කරලා තියෙනවා. දණ්ඩනායකවරු, මගේ ආදරණීය දරුව දන්නවා, අපේ පොළොන්නරුව රාජධානියේ ඉඳපු ශ්‍රේෂ්ඨ පාලකෙක් වෙච්ච පළවන විජයබාහු රජතුමාට බොහෝ සෙයින් උපකාර කරපු සිත්නාරුම්බිම බුදල්නාවන් මෙන්න මේ වගේ දණ්ඩනායකවරයෙක් බව මූලාශ්‍රගත තොරතුරුවල සඳහන් කළා තියෙනවා. මගේ ආදරණීය දරුවනේ, අපේ පැරණි සමාජය තුළ තිබුණු නීති රීති කොහොමද පවත්වාගෙන ගියේ සහ ඒ නීති රීති කොහොමද ක්‍රියාත්මක උනේ කියන කාරණාව පිළිබඳව කතා කරද්දී ඒ හා සම්බන්ධව තොරතුරු අපිට ලබා ගන්න තියෙන ලිඛිත මූලාශ්‍ර බොහෝම අඩුයි. ඒක අපිට යම් ආකාරයක ගැටලුවක් වෙනවා මේ පිළිබඳව කතා කරද්දී. නමුත් මගේ ආදරණීය දරුවනේ, විශේෂයෙන්ම සෙල් ලිපිවල ලංකාවේ තිබුණු විවිධ නීති රීති පිළිබඳව සහ සම්ප්‍රදායන් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. අපි දැන් බලමු මොනවද මේ කියලා. මගේ ආදරණීය දරුවනේ, පුරාතන ලංකාවේ බදු අය කිරීම සම්බන්ධයෙන් නීති රීති ක්‍රියාත්මක වෙලා තියෙනවා. බදු වර්ග රැසක් අය කළා තියෙනවා. ඒ බදු වර්ග අය කිරීමේදී විවිධ නීති රීති ක්‍රියාත්මක වෙලා තියෙනවා. නිදසුණක් විදියට දකපති, භෝජකපති, මතර මජික බක, ඔන්න මේ වගේ විවිධ බදු වර්ග ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට මේ බදු වර්ග ක්‍රියාත්මක කරද්දී ඒ හා සම්බන්ධව විවිධ නීති රීති ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉඩම් වල භුක්තිය සම්බන්ධයෙනුත් මේ වගේ විවිධ බදු වර්ග ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම ඒ හා සම්බන්ධවම විවිධ නීති රීති ක්‍රියාත්මක වෙලා තියෙනවා. පුරාතන ශිලාලේඛන අපිට පරිශීලනය කරනකොට ඒ පිළිබඳව අපිට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මගේ ආදරණීය දරුවනේ, එදා පුරාතන ලංකාව ඇතුලේ වෙළඳාම ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඇතැම් වෙලාවට අපේ රට විවිධ රටවල් එක්ක, අපේ පිහිටීමත් එක්ක, අපි විවිධ රටවල් එක්ක වෙළඳ සම්බන්ධතා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අන්නේ වෙළඳ සම්බන්ධතා පවත්වාගෙන යන්නත්, ඒව නියාමනය කරන්නත්, එහිදී පනවන බදු වර්ග සම්බන්ධයෙන් විවිධ නීති රීති එදා පැරණි සමාජයේ ඇතුලේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. නිදසුණක් විදියට මගේ ආදරණීය දරුවනේ, එදා රේගු බදු, ඒ කියන්නේ විදේශවලින් එන නැව් වලින් බදු අය කරගැනීමේ ක්‍රමවේදයක් ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම එහා සම්බන්ධ නීති රීතිත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි ගොඩවාය කියන ස්ථානයෙන් හම්බෙච්ච ශිලාලේඛනයක මෙන්න මේ හා සම්බන්ධව නීති රීති ක්‍රියාත්මක වෙච්ච බව අපිට පැහැදිලි කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 1 සියවසට අයත් මේ ශිලාලේඛනයේ සඳහන් වෙනවා, වරාය අසල තිබුණු විහාරයකට වරායෙන් අයකරන රේගු බදු පූජා කරපු බව මේ ශිලාලේඛනයේ ඇතුළේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, මං අර කලින් කිව්වා වගේ බදු එක්කම විවිධ නීති වර්ග ක්‍රියාත්මක වෙලා තිනෝ. කිසිම පුද්ගලයෙකුට බදු නීති උල්ලංඝනය කරන්න බැරි තරමටම ඒ හා සම්බන්ධව නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ගජබාහු රජතුමා විසින් සිතුල්පව්වේ පිහිටවා තිබෙන එක්තරා ශිලාලේඛනයක මෙන්න මේ බදු උල්ලංඝනය කිරීම හා සම්බන්ධ නීති රීති පිළිබඳව අපිට යම් සඳහන් වීමක් කරගන්නට ඒ හරහා පුළුවන්කම තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, අපේ පැරණි සමාජ ක්‍රමය තුල අපේ පරිසරය, ගහකොළ, සතා සිව්පාවා, වැව් අමුණු මේවා ආරක්ෂා කරගන්න ඒ හා සම්බන්ධයෙන් විවිධ නීති රීති ක්‍රියාත්මක කරලා තියෙනවා. එක්තරා ශිලාලේඛනයක පුතේ සඳහන් වෙනවා මෙන්න මේ නියමිත කාලයට වගා නොකරන පිරිස්වලට දඩ විදිහට බදු නියම කරපු බව සඳහන් වෙලා තියෙනවා. මගේ ආදරණීය දරුව දන්නවා මම මේ කියන්න හදන ශිලාලේඛනය මොකද්ද. මේක ගොඩාක් ප්‍රසිද්ධ ශිලාලේඛනයක්. මේ ශිලාලේඛනය තමයි කොණ්ඩාවට්ටවාන් ශිලාලේඛනය. මේ ශිලාලේඛනය සඳහන් වෙනවා නියමිත වෙලාවට සීසෑම නොකරන අයට දඩ අය කිරීමේ ක්‍රමවේදයක්, එහෙම නැත්නම් දඩ අය කිරීම පිළිබඳව නීතියක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකෙදි බලාපොරොත්තු වෙලා තියෙන්නේ මගේ ආදරණීය දරුවනේ මේ පරිසරය ආරක්ෂා කරගන්න, පසසෝදා යන එක වළක්වන්න තමයි ඒ හරහා බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මං අර කලින් කිව්වාගේ අපේ ඉඳපු රාජ්‍ය පාලකයෝ ගහට, කොළට, සතා සිව්පාවන්ට ආදරය කළා. ඒවා රැකගන්නීමේ අරමුණින්ම ඒ හා සම්බන්ධ විවිධ නීති රීති ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, එදා පැරණි සමාජයේ ඇතුලේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ නීති රීතිත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හතරවන මිහිඳු රජතුමාට අයත් වෙස්සගිරිය කියන ශිලාලේඛනයේ සඳහන් වෙනවා වැව් වලින් ගොවිතැන් කරනකොට කුඹුරු වල සීනැටි, වී, මිස, මුංවැට වපුරනු නොකළ යුතුය. මේකෙදිත් බලාපොරොත්තු වෙලා තියෙන පුතේ අපේ ජල සම්පත ආරක්ෂා කරගන්න එක. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, වෙළඳාම සම්බන්ධයෙනුත් විවිධ නීති රීති ක්‍රියාත්මක වෙලා තියෙනවා. මගේ ආදරණීය දරුව දන්නවා සොරබොර වැව සෙල්ලිපිය හෙවත් බදුලු ටැම්ලිපියේ මෙන්න මේ වෙළඳාම සම්බන්ධයෙන් විවිධ නීති රීති ඉදිරිපත් කරලා තියෙනවා. අපි පසුගිය වැඩසටහනකදීත් මෙන්න මේ සොරබොර වැව ලිපිය පිළිබඳව, එහෙම නැත්නම් බදුලු ටැම් ලිපිය පිළිබඳව සහ ඒක සඳහන් වන විවිධ නීති රීති පිළිබඳව සාකච්ඡා කළා. මං හිතනවා මගේ ආදරණීය දරුවන්ට ඒක මතක ඇති කියලා. ඒ වගේම ආදරණීය දරුවනේ, මං අර කලින් කිව්වාගේ අපේ පුරාතන රජවරු සතා සිව්පාවන්ට ආදරය කරා. සතා සිව්පාව රැකගන්න විවිධ නීති රීති ක්‍රියාත්මක කරලා තියෙනවා. නිදසුණක් විදියට ආමණ්ඩ ගාමිණී අබේ රජතුමා විසින් ඒ කාලේ පුතේ නීතියක් පනවල තියෙනවා, මාඝාත නීතිය කියලා. ඒකේ තේරුම තමයි මගේ ආදරණීය දරුවනේ, මීහරක්, එළහරක්, එළුවන් වගේ සත්තු ඝාතනය කරන අයට දඬුවම් ලබා දෙනවා මාඝාත නීතියෙන්. ඒ කියන්නේ මිනිසාට බොහෝ සෙයින් උපකාර කරන මීහරක්, එළහරක්, එළුවන් වගේ සත්තු ඝාතනය කළොත් අන්නේ අයට දඩුවම් ලබා දීමේ නීති රීති පාවිච්චි කළා තියෙනවා. ඒ වගේම ආදරණීය දරුවනේ, මිනී මැරීම වගේ ඉතාමත්ම සමාජයට අහිතක් කර දේවල් සිදු කරන පිරිස් වෙනුවෙන් ඉතාමත්ම දැඩි දඩුවම් එල්ලා මැරීම වගේ දඩුවම් ක්‍රියාත්මක වෙච්ච බවට මගේ ආදරණීය දරුවනේ විවිධ ශිලා ලේඛනවල අපිට තොරතුරු හම්බෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, අපේ උපායශීලී රාජ්‍ය පාලකයෝ නීති රීති ක්‍රමානුකූලව සමාජය තුළ පවත්වාගෙන යන්න ඉතා උපක්‍රමශීලී විවිධ දේවල් අනුගමනය කරලා තියෙනවා. නිදසුනක් විදියට එක ගමකින් යම් සමාජ විරෝධී ක්‍රියාවක් කරලා සැඟවිලා ඉන්න පුද්ගලයෙක්ව හසු වුණොත් ඔහුව හසු වෙනකම්ම අදාළ ගමේ සියලු දෙනාම රජයට දඩයක් ගෙවන්නට ඕන. එහරහා මගේ ආදරණීය දරුවනේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ සමාජය ඇතුලේ පොදුවේ නීති රීති ක්‍රියාත්මක කරන්න. අපි අහගෙන ඉන්න මගේ ආදරණීය දරුවොත් එක්ක අපි අද දවසේ සාකච්ඡා කළේ පුරාතන නීති රීති සහ සම්ප්‍රදායන් පිළිබඳව. අද දවසට අපිට ලැබිලා තියෙන කාලය මෙතකින් අවසන් වෙනවා. තවත් දවසකම මේ පාඩමේ මේ දිගුවක් සමගි ඔබත් සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අද දවසට සමුගෙන යනවා. අපත් සමග රැඳී සිටි සියලු දෙනාටම සුබ දවසක්, සුබානාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබත් සමග මෙතෙක් වෙලා රැඳී සිටි මා අම්බලංගොඩ කලාපේ ගා පීදේස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසයේ ගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග සියලු දෙනාටම ආයුබෝවන්.